පිළිකුල් භාවයේ පස්වන ආකාරයේ දක්ෂමින් නුවණින් සිටමින් ආහාර ගැනීම. අනන්‍යත ආහාර සිට අනුවාස්සක්ති ඉසමාප්තිය භාවයේ පස්වන. ඒවා කටට ගත්තා පසු කොන කළාදී සම්බන්ධ මිශ්‍ර වීම ඒ නැවත එළියට ආගෙන නැවත ආපසු නුවණට ගැනීමට නැවතුන කරන තම දුක්ඛාරණ තුනක්. මේ ආහාර ආමාශගත වූ පසු මුන් ගලන්නා වූ කෝජස් සිතාසෙන් ගලන්නා වූ වස්නාසෙන් ගලන්නා වූ මේ කෝජස් ආදී සාරය ආහාර දැන් මේ ආහාර ගන්නා විට ප්‍රේසෝ ලෝකයෙන් තිබුණා අතේම අස්සෝ වමන භාවයට පත් වෙනවා. එය සමාන කෝදව ඇය ගණන් වෙනකොට පය හතරක් පමණ දෙන වශයෙන් ආහාර දිගින් දිගටම ඉඳලාමයි කියලා කියනවා අස්සෝක භාවයට පත් වෙනවා. මේ සම්මයෙන් අපි ගන්න ආහාර වල තියෙන කටිස්තුල මනස්කාර ස්වභාවය. මේ ආහාර නිසා තමයි අපගේ මේ නවතරින් මේ ආකාර අස්සෝකයේ දැනෙන්නට පටන් ගන්න. කන්න කලාදු කන ඒ වගේ මහත්කලින් සම්බ කඳුළු පොදු ගියර තුන කෙලෙසෙන දහදී මහත්කාසුව කියන මේ තේරුම කොට ඔය ධන ගබන ආහාර වලින් තමයි පාදනය වන්නේ. එම නිසා මේ ආහාර වලින් නැති වෙන ප්‍රතිඵලය මේකයි මේ වෙන මෙතෙන්නු මෙන්න මෙලෙන්නේ පිළිකුල් ලෝක කොටස් කියන මනින්න කරන්නට පුළුවන් නම් කින කොට ආහාර ගන්නා අතරතුරදී ඔබ විසින් ඇස්වා තියෙන ආහාර ගැනීමත් භාවනාවක් කරගත්තා විතර ගන්නවා වෙන කටිස්සෝල මනසිකාරයක් දිනු කළා වෙනවා. මේ විදිහට මේ තියෙනවට ආහාර පාන අදවස ගන්නවා නම් බොහොම හොඳයි. ධම්මසෙන් කුඩේ නුවණ දිනනවා කියනවා නම් මේ ආහාර දහස් වර්ෂයෙන් නැමෙන කරමු ගන්න විශේෂවා. මේ ආහාර වල තියෙන කටලිය අසංසී දෝවල් දහස් හතර හැරන් කිව්වක් නෙමෙයි කියලා අදටෙන් දැකලා ඒ ආහාර වල තියෙන ධාතුන් මෙතනින් යම් කෙනෙකුට ආහාර ගන්න පුළුවන් නම් මේකත් පිටාවට ආහාර වෙනවා. එම නිසා පිටිකනස්සතුන් බුදුරජාණන් වහන්සේ නැත්නම් මේ දින ගණන් වැඩින්නේ සිටපු තුන සංගම් සත්‍යම් ආහාර ගන්නා තේ ආහාර පාන ගන්න නැතු අද දවසේ පමණක්වත් මේ තුනත් අය ඒ ආහාර අර සම්මිතිය කුණියට ප්‍රතිස්කෝල මනස්කාරයේ හෝ එහෙම නැත්නම් ධාතු මනස්කාරයේ හෝ කිරිය පිළිතෝරන්නේ ගන්නවා නම් ඒක ඉස්හාමත් නැහැ. ලෝකයේ සුපත මේ ඇදී සියයේ සවදකට සම්පූර්ණ වෙනවා. එනිසා මේ සින්වත් අය මේ අද සීලම් ප්‍රතික්ෂේපති අද සීල විලාසිත වෙනවා කියන කොටස මේ විදිහට ප්‍රතිස්කෝලන විදිහ පරිපූර්ණවත් විදිහට පත් කරගන්නවා. එම නිසා සීලය මා සම්පූර්ණ කරන්න ඕනේ කියන අදහසන දෙයක් කොටගෙන මේ සමාදන්න ශික්ෂාපදෝය සමතරව ඉන්ද්‍රිය සංවරය දෙලසින් ආරක්ෂා කරගැනීමේ ආහාර පැන ගැනීමේදී සම්මත වන්නට ඕන. මේ සීල සමාධි ප්‍රඥා ශික්ෂාවන් පූර්ණ වීම තුළින් තමයි අපට සම්මෝ නිර්වාණය සාක්ෂාත් කරගන්න වන්නේ. ඒ සංවර වීම ඇතිවන්නේ අස්ථාකාරයෙන්ම නම සංවර වීමක් පකරින් සිට තුළ ඇති වීමෙන් පමණයි. මේ පස් ආකාර පිළිබඳව අපි මේ ප්‍රථමයෙන් දේශනා පවත්වලා තියෙනවා. මම ආයෙත් අසන්න දෙන්නේ නැහැ. සීලය සංවර වෙනවා. සති සංවර වෙනවා. සීල සංවරය, සත් සංවරය. ඊළඟට සම්පි සංවරය, ඉලක්කීමේ සංවර වෙනවා. විවේක සංවරය, විවේකීමේ සංවර වෙනවා. ඥාන සංවරය, ප්‍රඥාමේ සංවර වෙනවා. මෙන්න මේ සංවර වීම පහගෙන මේ තුනත් අය අවබෝධයක් තිබෙන්න ඕන. මේ තුනත් අය දැන් අවුරුදු 5 මාර්ග ප්‍රමාණාසන්න කාලයන් මේ ස්ථානයේ කැමිනා පසුගිය කාලයේ සිදුදී උසාන කරන ධර්ම දේශනාවලටයි මේ තුනත් අය අපව යොමු කළේ. මේ මාසයේදී කර්මද්දරට ගැනීම ධර්ම දේශනාව වලට මේ අය යොමු කරගන්නට අප අනුමත කළා. ඒ නිසා අප මේ වාරයේදී මේ තුනත් අයට භාවනාවට පිටතර වූ භාවනාව පිළිබඳ දසයකු ධර්මයන් විදහා දක්වන දේශනාවක් ඇසීමට සැලැස්සුවා. අනස්ථාන ප්‍රශ්නාව ගැන අද හවස දෙකම ආදතනට පමණ අප කලින්කේක සංවර පහෙන් කලින සංවරයේ සීම සංවරයේ පිළිබඳව කරපු දේශනාව මේ තුනක් ඇයට ඇසීමට සැලැස්සෙන්න කරස්සන්නට මා අදහස් කරනවා. මේ දේශනාව ඇත්ත වශයෙන්ම අද වෙන දවස්මයි කලේ පෙබරවාරි 4 වෙනිදා දවසට මේ නිසා මේ දේශනාව අඳුන දෙමින් සිදු වෙයි කියලා මට හිතුණා. ඒකේ සංස්කරණ දේශනාව ජීවිතයේ දෙකක කරගත හැකි ධර්මයක් එකපොතර ගත යුතු ධර්මයක්. එනිසා මේ දේශනේ සවස්ට අහන්න. අද එදා ඊයේ පොවලා මේ සිංහවත් සැය ධනස්ථාන පස්නා ගැන කරුණු දැක්වු නිසා අද දුක්ඛාන පස්නාව අලලා කළා කරනවද දේශනාවක් ඇසීමට මේ සිංහවත් සැයට මේ සිංහවත් සැය ඇසීමට කරත්ීමට මා කල්පනා කළා. මේ දුක පිළිබඳ මන අවබෝධයක් සෑම කෙනෙක් කියන එදා ආත්ම බුද්ධ ශාස්ත්‍රයේදී විස්තර නම් කියලා පන්සිලම මේ දුක ගැන මෙන්නේ කරමින් භවනාවේ නිරතුණා. මේ දුක කියන එක සම්පූර්ණයෙන්ම නැතිවන්නේ අපගේ ඇඟ සහ සිත තිබෙන තාක්කල් සමනයි. එනිසා මේ රෝගාවචරයන් 500ක් විස්තර නම් කියලා මේ දුක පිළිබඳව නැවත නැවත මනසකාර ගිහේනම් ඒ දුක්ඛාන පස්නා වඩමින් වාසය කළා. අවන්ති විද්‍යාවක් කියලා මනසෙන්දී ආල්පාලේ එනම් ආල්පාලේ පුරාම වාදී ඒ විස්සන් මහේශාය දුක්ඛාන පස්නා වැඩුවා නම් අමාගේ පාරමී ශක්තිය සම්පූර්ණ වෙන්නේ නැති නිසාද ඒ ඇද මෙවැනි කනසින්නට සාස්පරද සාසනයේදී නැතුණා. නමුත් ඒ ගන්නාන දුක්ඛායේ විස්තර වුණේ නැහැ. ඒ අය විස්සක්ත්‍යයේ බලන්නේ සුභචිගාමී නැවි සුභචිගාමීදී අපේ බුද්ධ ශාසනයේදී ගෞතම බුද්ධ ශාසනයේදී මනුෂ්‍යයන් වශයෙන් ඉපදුණා. සංස්කාරක පුරුද්දනෝ අපේ අය අපේ බුදු පියාණන් වහන්සේ හැමෝටම පැවිදුණා. පංචේ දිනාන. බුදුරජාණන් වහන්සේ ඒ ඇගේ උපනිෂද් සංකප්පයේ දෙනවා කුමක්ද මේ ඇට වඩා ආත්ම යෝගා ගෝචර වන්නේ නිර්වාණ සම්පත්තිය ලබා ගැනීම සඳහා කියලා. විශේෂයෙන් බුදුරජාණන් වහන්සේට තේරෙනවා මේ ලෝකාවචරයන් විසින් මේ වික්ෂන් මහත්යලා විසින් ආත්ම බුද්ධ ශාසනයේ දුක්ඛ දුක්ඛාන්පස්නා වඩලා තියෙනවා දුක අනුමතනීය මානසිකාර පවත්ලා තියෙනවා. එම නිසා මේ පස්සේ දෙනාට බුදුරජාණන් වහන්සේ වදාලා සම්මේ සංසාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සතේ අතර්මණයන් යසේ දුක්ඛේ ඒස මග්ගෝ විසංගියා එන්නේ දාඨාය. මෙයාගේ ප්‍රතිපදන තුනේ කරේ කම්පේ සංඛාරා දුක්ඛාතීන දාඨාය පස්සතේ. මේ සියලුම සංස්කාරයන් දුක්ඛයයි බන්දුකට විදක්ෂණා ප්‍රඥාවෙන් දකිනවා නම් මන්නේ දෙකීම කොළොන අතරින් නිවෙන්නේ දුක්ඛයේ මේ දුක්ඛ වූ සංස්කාරයන් කෙරෙහි නිවෙන්නේ දෙකේ ඒ සමග ගෝවිසිය අලකන්තිම තමයි මේ නිවස්ව සඳහා තියෙන මාර්ගය. මේ භාෂාව විස්තර කර අවසන් වෙනකොට අර පාස්ක බුද්ධ ශාසනයේ දුක්ඛාන පස්නාව වදලා පෙන්නන කරලා නැවත නැවත බලවිකරණය කරලා සිටි නිසා ඒ සික්ෂණ මහත්යලා පංචේ දෙනාගම රහත් භාවයෙන් අමා මහ නිවන සැනසීමට වාසනා ශක්තිය දානවා. මෙතන නැති මට මේ දුක්ඛාන පස්නාව අලලා කරන ලබන මේ දේශනාව ඇසීම තුළින් යම්කිසි නිවැරදි උපාණී පුණ්‍ය ශක්තිය ප්‍රමාණවත් වන්නේ නැත්නම් මේ ජීවිතයේ නිර්වාණ ධාතක සාක්ෂාත් කර ගැනීම සඳහා විශේෂයෙන්ම තනන් මේ බුද්ධ ශාසනයේදී නමං කර ගැනීම සඳහා මේ ඇයිගේ පාණී ශක්තිය සම්පූර්ණ වෙන නැතිනම් අවදාහෝ බුද්ධ ශාසනයේදී නිවන් සඳහා සඳහා ඒකාන්ත වශයෙන්ම ඒ දුක්ඛාන පස්නාව අනුවර කරන ගමන මනසකාරයේ ඒ දුක්ඛාන පස්නාව අලලා කරන ලබන දේශනාව ශ්‍රවණය කිරීමේ කුසලයේ උපනිෂ්ඨ වෙනවා හේතු වෙනවා අනිත්‍යයි. එසේම වේවා අනුතින් මේ ඇතන් මාස්තමත්පත් වේවා කියලා අපි ආශිර්වාද කරන්නා. මේ දුක පිළිබඳව අවබෝධයක් ඇති කර ගැනීමට මෙතන මතය උත්සාහ කරන්න ඕන. මේ සංස්කාර ලෝකයේ සෝකයේ කෙනෙක් ඉති ඇලෙන්නේ එසේ ඇලීම නිසා දැඩි මේ සංස්කාර ගමනේ නිරතවන්නේ නැවත නැවත මේ සංස්කාර දුකකම අප පත්කරන්නේ මේ සංස්කාරයන් දුකක් වශයෙන් නොගෙන සැපක් වශයෙන් ගන්නා අවිද්‍යාව අපගේ සිත තුළ සිදෙන නිසා එනිසා මේ අවිද්‍යාව අතුර මඟක් හෝ දොරටුවීම සඳහා මේ සංස්කාරයන් දුකක් යැයි දෙනුම් කරනු ලබන ප්‍රඥා ආලෝකයේ අපගේ හද තුළින් මතුවන්නට ඕන. එසේ මේක දුකක් වශයෙන් නොකියන නිසාම මේ සංස්කාර ලෝකයේ සත්‍ය එන හරියට කලින් කියන්නේ ඔහුට තේරෙන්නේ නැහැ, ඔහුට තේරෙන්නේ නැහැ දීගල්ලකට දැනෙන තුරු දුකක් ඇති වෙනවා කියන්නේ. ඒ කලමකියා සිතන්නේ මේක සපක් කියලා, ඒ කලමකියාට ඒක සත්‍යවා කියන සපක් වශයෙන් වැටහෙන්නේ. නමුත් ඒක දුකක්, ඒක දුක බව ඔහුට වැටහෙන්නේ නැහැ. නැවතත් ඒ දීගල්ලකම කලනවා කවදා හෝ දවසක ඒ දීගල්ලෙන් විනාශ වෙන්නේ. එතකම උපයන අන්න ඉලක්කෙන්න මේ ලෝකයේ අවිද්‍යාව නිවරුණු අත්‍යන්ත මේ දුක දුකක් වශයෙන්ම ලැබෙන්නේ නැහැ. එම නිසාම මේ දුක නැවත නැවත ඇති කරන සංස්කාර ගමනේ විතරන ඒ දුක දුකක් වශයෙන් අපි අවබෝධ කරගන්න ඕන. එතකොට තමයි අත්‍ය මුලින්ම තියෙන්නේ සංස්කාරයන් කෙරේ කලකින් ඉන්නේ. මෙන්න දැන් තෝ වේවැද්ද කිරිවාදා අනුච්චේ දුක කියනවා කියලා කරවදාල ප්‍රකාශන පාඨයක්. ඉතින් කලකිරීම තුනේ මේකෙන් දැක්කෝ විරජ්‍ය තීමේ සංස්කාරයේ රාගයේ අත්හැරීම යන අපරාධයේ පහළ වෙනවා. විරාගා විමුක්ති සංස්කාරයේ විරාගයේ එතුමාට පස්ව සංස්කාරයන්ගෙන් අත්හැරීලා විමුක්ති නිසහත් වෙන අනුස්සව ආරක්ෂා කරනවා. එම නිසා මේකෙන් අර්ථය මේ දුක පිළිබඳ අවබෝධයක් ඇති කරගත යුතුයි කියන පළමු අදිස්ථානයක් පෙන්නුම් කරගෙන මේවා ඒ දේශනේ අසන්නට වුණා. මේ අවර භවනාක නිරතුණක් නිර්වාණ සම්පතිය සාක්ෂාත් කිරීමට යන බලාපොරොත්තු වෙනා ආස්ථානක මාර්ගය වඩන්නට ඕන. ඒ කියන්නේ පළවෙනිම අංගයයි සම්මා දිට්ඨිය කියන්නේ. බුදුරජාණන් වහන්සේ සම්මා දිට්ඨිය වදාළේ දුකක්ම ඇති වෙනවා දුකක්ම නැති වෙනවා කියන අවබෝධයේ ඇති වීම මහණනි සම්මා දිට්ඨියයි. දුක්ඛමේව පජමාන අවස්ථාවේ දුක්ඛන් දෙවජමාන නිරුද්ධති. අන්නේ දුකක්ම ඇති වෙනවා දුකක්ම නිරුද්ධ වෙනවා. අන්නේ ඉන්න සංකප්පේ නැති කිච්චටි අප්‍රප්‍රඥා මේ වත්තේ ප්‍රෝහේ සාසක පඥා සම්මා දිට්ඨියෝටි. මෙලෙසින් වදාරන පිළිනෝ මේ දුකක්ම ඇති වෙනවා දුකක්ම නැති වෙනවා. ඒ ගැන කිසිම සැකයක් නැහැ. ඒ ගැන සම්පූර්ණ ස්ථාවරව මතහාද අවබෝධයක් ඇති වෙනවා අප්‍රප්‍රඥා නාමයේ වත්තේ ප්‍රෝහේ ඉන්නා අන්නේ කියන්නේ සානෙවි පොත්පත්වල කරන දක්වා ඇති පාණියේ සමාගයේ හදතුලින්ම සත්‍යත්වයට කෙරෙන කරගෙන අවබෝධ කරගෙන ඇති කරගන්නා දෙලෙමක් අවබෝධයක් මේ දුක්ඛමයි ඇතිවන්නේ දුක්ඛමයි නිරුද්ධවන්නේ ඒකෙන් අපේ සම්මාදිටිය පිහිටා වෙනවා මෙනිසයි ප්‍රතිගාමී මහත්සේ සම්මාදිටිය ලෙසින් විස්තර කළේ වෙනත් පැන්වල සම්මාදිටිය විස්තර කරන උන්වහන්සේ වදාළේ දුක්ඛේ ඥාන දුක්ඛ සම්පේඥාන දුක්ඛ නිරෝධේ ඥාන දුක්ඛ නිරෝධගාමී සත්‍යපදාය ඥානයි කියලා දුක්ඛ පිළිබඳ ඥානෙ දුක්ඛ සමුදය පිළිබඳ ඥානෙ විකසීම පිළිබඳව දුක නැතිවීම පිළිබඳ ඥානෙ දුක නැතිවීමේ මාර්ගය පිළිබඳව ඥාන මේ කර්ම හතර පිළිබඳ අවබෝධයක් ගන්නකොට තියෙනවා නම් එතකින්ම සම්මා දිට්ඨිය රෝගී පිටතල ඇතිවෙන්නේ ප්‍රතිම ඇතිවෙන්නේ කියනවා. එම නිසා මේ දුක ගැන අවබෝධයක් ඇතිවීම අත් වශයෙන්ම ආර්යසත්‍යාංග මාර්ගයේ ගමන් කිරීමක් කියන්නේ අයිති කන්නසෝල. අපි දුක්ඛේ ඥානය ඇති කරගන්න කියන්නේ දුක කියලා දුක පිළිබඳ ඥානයයි අපි මේ ඇති කරගන්නේ. ඒකෙන් අපේ සම්මා දිට්ඨිය ඇති වෙනවා. මේ දුක පිළිබඳව සම්මා දිට්ඨිය ඇති වෙනකොටම මේක දුකක් මේක දුකක් මේක සැපක් නෙවෙයි කියලා සංකල්පනා තියෙනවා. මේ නිසා මේ දුකින් අපි දෙන්න ඕනේ කියලා අදහස් පහළ වෙනවා. ඒ අදීම නිසාම ඒ අදහසේ සංකල්පන සම්මා සංකප්ප වෙනවා. ආර්ය අෂ්ටාංග මාර්ගයේ දෙවන මාර්ගාංගය වෙනවා. දුක පිළිබඳ අවබෝධය ඇතිවෙන මෙතන එකපොත ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨිය ඇතුළත වන සම්මා සංකප්පය ඇතුළත මේක දුක පිළිබඳ අවබෝධයක් ඇති වෙනකොට මේක දුක 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 කියලා පිටිකුලෙන් කතා කරලා තියෙනවා. ඒවට කියන්නේ පිටක් පරිසරය තේමයි කියලා. පිටකලින් මෙලෙස මේ සංස්කාරයන්ගේ වටහතෝ රෝපේයන් තම පරිදි දක්නවනවා. මේ සංස්කාර ලෝකේ දුක දුකක් ඇයි අවබෝධ වෙන විට පිටකලින් එන්නේ පිටක් පරිසර ගලාගෙන ඉන්නවා සම්මා වාචාවෙහි ක්‍රියාත්මක වෙනවා. එමනිසා දුක පිළිබඳව යම් කිසි ධර්මයක් ප්‍රවණය කරනවා නම් ඔහු සම්මා වාචාවත් සම්පූර්ණ කරනවා. ඊළඟට ඔහු මේ දුක පිළිබඳ අවබෝධය ඇති වෙනකොටම සමාගයේ කාසික වාචික මානසික දුක්ඛ කියන්නේ වැරදි ක්‍රියාවකින් ඈත්ලා යහපත් කායික ක්‍රියා කරන යහපත් වාචික ක්‍රියා සිදු කරන්නේ යහපත් මානසික ක්‍රියා සිදු කරන්නේ එමනිසා ඔහු යහපත් සම්මානිත සම්මා සම්බන්ත කියන ආර්යසත්‍යාංග මාර්ගයේ වැඩෙන දුක්ඛ පිළිබඳව දුක්ඛය පිළිබඳ යම් කිසි කෙනෙක් ධර්මයක් ශ්‍රවණය කරනවා නම් ඔහුගේ සිතුල මෙලෙසින් ඒ සම්මා සම්බන්ත කියන ආර්යසත්‍යාංග මාර්ගයේ අංගයක් වඩනවා වෙනවා. ඊළඟට මේ දුක පිළිබඳ අවබෝධයක් ඇතිවන ආකාරයෙන් යම් කෙනෙක් ධර්මයක් ශ්‍රවණය කරනවා නම් නැත්නම් භාවනාවක මෙච්චවනවා නම් ඕ උත්සාහ කරන්නේ මේ නූපන්නාව කුසල ධර්මයන් උපදවා ගැනීම සඳහා නිර්වාණ සම්පත්තිය නූපන් කුසල ධර්මයන් ඒ නිර්වාණ සම්පත්තිය සාර්ථක කර ගැනීම සඳහා කරගන්න බඳන උත්සාහය සමාගයේ පිටතුල පවත්නා වූ අකුසල ධර්මයන් ප්‍රහාණය කිරීම සඳහා ඒක උත්සාහය ඔහුගේ පිටතුල ඇතිවන්නේ එම නිසා ඔහුට සම්මා වායාමයක් ලැබෙනවා මේ සංස්කාර ලෝකයේ දුක්ඛ කියලා නැවත නැවත මෙහෙතේ සිට දෙන්නේ අවබෝධ වෙනු. ඒ තමයි සරණින් සන්නාන ඒ භවනාවේ හේතුවනාන ඔහුගේ සම්මාපතිය නිරායාසයෙන්ම ඊටින්ම වැඩෙනවා. එබැවින් මේ සංස්කාර ලෝකයේ දුක්ඛ කියන අවබෝධ කරගැනීම භවනාවක නිරතවන විට නැත්නම් මේ දුක්ඛ පස්නාව අල්ලා සම්බන ධර්මයකට ප්‍රවණ ධර්මයක් ප්‍රවණය කරන විට චිත්ත ඒ අනන්‍යම නැවත නැවත පිළිගන්නවා බාහිර අරමුණු කරා දුවන්නේ නැතුව ඒ දුක්ඛම බව සංස්කාර ලෝකයේ දුක්ඛම බව අවබෝධ වෙමින් ඒ අරමුණ දෙකට පිළිගෙන ඉස්සා සම්මා සමාධිය වැඩෙනවා. එම නිසා මේ පිනවත් අය කල්පනා කරන්න ඕනේ මේ ධර්මස්කෝණය කියන අපගේ ආශ්‍රාන සමාධියේ මේ කියන ලද තීරණ මාර්ගාංගයන් අපි වටනවා වෙනවා. එම නිසා අපි ආශ්‍රාන සමාධියේ සමන් කළා වෙනවා. ඒ ආශ්‍රාන සමාධියේ කාන්තෙන් නිවන් සිතින එකම මාර්ගය වෙන කිසිම මාර්ගයක් නැහැ ආශ්‍රාන සමාධියේ හැදෙනවා යන්නට. ඒ මේ නිවන ඈත කිසිමනක් ඒ නිවන කරා එකෙන්නේ ඉදිරියේදී ඒකායන මාර්ගයේ ආර්යසත්‍යංග මාර්ගයේ ඒ ආර්යසත්‍යංග මාර්ගයේ ගමන් කිරීමේ නෙවි එදා සිට ගමන් මහත්සේ සම්මා සම්බුද්දත්වයට පසු පත්නේ අපේ තියෙන සම්මා සම්බුද්දේ මහත්සේලා අපේ බුදුජාන මහත්සේලා රහතන් මහත්සේලා යොන් දුතෝ අනිකාරයන් මහත්සේලා ඒ නිර්වාණ ධාතු සාස්ත්‍රාත්ලේ මේ ආර්යසත්‍යංග මාර්ගයේ ගමන් කිරීමයි අනිකිතින මාර්ගයට ගමන් කිරීමේ නෙවි මේක අවබෝධ කරගෙන එම නිසා මේ පින්වත් අය මේ දුක්ඛ අපස්සාව පිළිබඳ තොන් ගබන මේ දේශනාව සාවධානව අහලා ඒ කියන්නේ නැවත නැවතත් මෙහි සිට දිරමින් මනසකාර පවත්වන දුක්ඛ අපස්සාව වඩන්න ඒ කියන්නේ පින්වත් අයට ඒකාන්තයෙන්ම මෙලින්ම සැනසීමට වාසනාව ශක්තිය උදාරනවා ඇති දැන් අප මේ සුදු වෙන කලකුණ ලක්ෂණ වලදී අනුශාසනාමය නියම කරන්න මේ පින්වත් අය දැන් සුළු වේලාවක් භවනා පිළිපදවන දීප පස්ව මේ දුක්ඛාන් ප්‍රශ්නාව කියන දේශනාවට මේ පින්වත් අයට එනම් කන්දීමට මා කටයුතු කරස්සනවා. දැන් කවුරුත් වාදින්න පොද ප්‍රතිපදිතේ ඉස්සරහ. සමාජයේ සිටින අප තේන විදිහට හේතුවන් හඳුනා කරගන්න මාගේ කය සිතවත් නෑ නේද? සිතින් යන අපේ සුසංසාරේ පටන් මේ මොහොත දක්වා සිදුවෝ සියලෝ අමාල ජීවිත සියලෝම බුදු දානන් වහන්සේලා දින මම සමාව අයදිනී මම සමාව අයදිනී මම සමාව අයදිනී මේ සත්තන්න රත්නේ දෙම සමාව අයදිනී අත්තාරි පුද්ද සංරත්නේ සමාවයදිනි යෙලෝම පතේ බුදු දානන් වහන්සේලා බුන්දේ සමාවයදිනි මේ ආර්ය උතුමාණන් වහන්සේලා සී සන්ධන රත්නයන් මාගේ අනුසම්පාදන් මත සමාවයදිනවා නිමන්දු කවර පුතෝ එදිරිම ඥානලාභී කවර පුතෝ මාගේ කය සිත වටිනේ යන තුන්දරින් වරතන් වෙනනම් ඒ සියලුම වැරදිවලට මම සමාව ඇලෙන්නේ අසල් සමාව තේනවා දැන් බුදුන බලනා ධර්ම දුරට මේ ගන්නවා නාවාදී බුදුනේ ඒවත් වචනයක් වචනයක් ගන්න කියනකොට කතා කරන වචන නෑ යන මනස්කාර Amen. මෙන්න සදිනී වමනය නම් මෝ කුණක කොට සම්මෙත අසෝචිනම් ඕ කුණක කොට සම්මෙත මොන්සානම් මෝ කුණක කොට සම්මෙත ඉලනම් ඕ සසුනම් ඕ අබ්බ කන්දුලුනම් මෝ සහාදීයනම් මෝ ඉතනම් මෝ සෙනනම් ඕ කුණක කොටස් නැත එන්න සදී දින දින කීසලම් සෝදා පරිණතනතේනම් සිදුවෙන් බලන්නාහෝ හැදුවෙන්නාහෝ අසෝචිනුස්සා කුණා කෙල සෙන සසුදා දිග පාදිය නිසා මෙය කිසි විකුත් නම් වීමත පවා නොහැකි වෙන අන්දමි පරණ දොරුන් දය සුත පන්ද අසෝචි අකීතයෙන් මෙනෙ කුල්භාවයක පන්වන්නේ එන සරීය කුලේ කුලය කුලේ කුලය කුලේ කුලය මරණාත්මක භාවනාව සත්‍යන සමාධියම නැදී නැදී සමාධියේ ඉදිරියේ මරණයේ සබාසතිය අපේ ස්වභාවය මොන පුත්‍යයක් මත සමාධිය නම් වෙන සබාධිය නම් අනිත්‍යවත් සංඛාරා උත්පාද වය ධම්ම උපජ්ජ්වාන් දුං ජන්ති සේතං ඕපතම සුඛෝ නිත්‍ය අනන්‍යයි මරණයයි නිත්‍ය අනන්‍යයි මරණයයි නිත්‍ය අනන්‍යයි මරණයයි අහතත්නේ ගුණසෝන් යාමෝතින් මොහොතම අත්නසේ සදාගමන් කරන්නාසේ උපන්නාවෝ ජීවිතයද සනයන් සනයන් පාසාම මරණ අත්නසේ සරාගන් පන්නිය නිත්‍ය අනන්‍යයි මරණයයි නිත්‍ය අනන්‍යයි මරණයයි නිත්‍ය අනන්‍යයි මරණයයි සියලුම සම්මා සම්බුදු දානං ආහාර පාන
මම සිතන්නේ මාගේ හත්පා කපන්නා වූ
පන්නාස්කේතවා උපපන්නාවෝ මේ රජතුමා සිතන් ජීවිත සෝදාජා වූ කල්ජීවත් වේවා. නැනිකුන් යන්ති මාලිකා මා වෙන මොකදේ. එවැනිම කාරණේ පූර්ණ කාරණේ ඉගෙනගෙන ආපාරින් කාරණේ පූර්ණ ලද බෝසත්ඥාන මහසීගේ බුදුදාන මහසීගේ සාර්ඥාන අපත් අද කවරකවත් කවර හේතුකට වරදක් කරන්නේ අපි තරහක් පිටක් කරගන්නේ සමදිනා කිරීමක් මිනිස් චිත්තයක් කරනවා. මම තරහ නොවේ මේකත් මම තරහා නොවේ මේ සුපත්නෙමි සමාගයේ මිත්‍ර වරකරණ තීසනය දෙවියන්යි සිතන මාතේ නමානි හිතවත් නැතේ මුර්ථක් නදයෝද සමමාන වේතනමාතුල්පත් නෙතනමා සමමාන වේතනමාතුල්පත් නෙතනමා සදාහන විතුමාතුපත් නෙතනමා සමාගයේ මදහත් කරනවා නාතේ නාදී නන්දේ පත්නතියේ බුත්සත්න සයෝද සරහන විතුමාතුපත් නෙතනමා අරමුණු කරන ලයිසන්ති බොහෝ තමයිස්ති පතරණ ආවන්තෝ මාතේ
මෙත් කියන්නේ වාස්තවය. Something against the ethnic promoters. But would that sort of effect the great ethnic certificate of desire? He said that a full foundation of mindfulness discovers the entire life of the being, his body, his feelings, his thoughts, and the development that arises in him as Dhamma. In regard to these three matters, so the world can be mindful. He can get in his mindfulness with his desire. How? Not following the thought that arises, which is rather a difficult process for one to do, but always bearing in mind all that the eye catches, all that the ear catches in the way of objects of hearing, all that the nose catches in the way of objects of smell, all that the tongue catches in the way of objects of taste, and all that your body is talking about in the way of content and so on. All those objects are impermanent. They arise and pass away. There is no permanence in them, though they appear to be that. And also, because they are impermanent, they are unsatisfactory. And because they are impermanent and unsatisfactory, there is no continuity in them. These three principles must bear in mind. As I told you, you are leading a worldly life. In leading this worldly life, you have now committed yourself to such an extent, brothers and sisters. This habit is taking control of your mind and leading you. Therefore, once for all, what you should do is make an earnest effort in the way of developing vipassana in you. And for that purpose, I always say that in the first instance, you must develop your mind to a higher state so that you have the necessary strength within you. The practice is important. Let's say meditation called vipassana, which is inculcating the mind with the truth, so that this mind will be ever armed with the truth and not be deceived by a quality which is called a habit, which you have got on to and you are subject to. With this development of vipassana within you, you always bring in the consciousness that everything in this world is unsatisfactory. Surely you can maintain that thought always in life. You need not tell the world that I am practicing vipassana, because that is something positive truth. And we are satisfied simply that it is what is exactly happening in us as a real thing. Therefore, we are not deceiving ourselves by practicing something one has told us. No. This is truly seen and realized. It's occurring in us. Therefore, you have that satisfaction that you are practicing something which is perfectly true. And therefore, make an effort within you to have to always in mind that everything is impermanent. Unsatisfactory, major things and non-continuity, those are things that arise from the impermanent. And bear in mind, brothers and sisters, this fact was revealed by Buddha some 2,500 years ago. But today, science has actually proved this. Therefore, we are not merely blindly following what Buddha said. We are following a truth that has been accepted even by science. And according to our way of thinking, that is a perfect truth, because we really truly now see what is happening all over us and around us. Therefore, what you should do is pluck up courage. Don't get caught in this habit of always expecting some present sensation to receive through the use of your sensations. Only bear in mind what you see and what you hear, and the experiences you go through the system later are impermanent. Impermanent, impermanent. And there is nothing satisfactory in them. Keep that word impermanent in your mind. Always look at things in that way. One would ask the question, now would that create a peculiar mentality, the person? When you always look at things as impermanent, when you always hear things as impermanent, when you always smell things as impermanent, when you always, let's say, consider all things that he has to, let's say, build him in the way of consuming food as impermanent, and also in consumption and thinking, which just create a peculiar atmosphere in your brothers and sisters, you are not involving the mind with some untruth. You are not involving the mind to see something which is not realistic. You are only making the mind to be aware of this realistic condition, which is a true condition. Therefore, it cannot bring about anything adverse to you. It can only bring about something good to you, something realistic, something true. If something is true and realistic, brother, by observing that object as realistically, as true, you see, then what happens? There can't be any cause that can occur to you. You can't be misled. You can't be, let's say, a person who is not accused as such, you see. So all your performance can be done in a normal way. But there is good quality in your performance. What is the good quality? You're not deceived by what you are doing. You're not being completely misled by the eye. You're not completely misled by the ear. No misled by any of the other senses, because you know what is true. Because you really physically analyze all experience you go to the six sense basis, and understandingly you commit action. Therefore, you are always on the safe side. Further, not only you are on the safe side, your development within you is a realistic development, which ultimately will lead you to truly understand what the world is. That is what is wanted. Therefore, in summarizing what I have uttered to you in the nature of discernment and regard to desire, consider desires in the act a habit which you have created in the mind. It is not a block of, let's say, iron or something like that which is within the heart or in the chest that one cannot get out. That is the picture where you only be creating our mind about desire, or something which you can't get out. There is something to desire. With everything we do, in regard to use of that spiritual desire plays a very important part, and if desire is not there, you will not be able to see, hear, smell, that sort of thing. No one knows that. Desire causes you immense trouble. Desire has given you untold worries, though you have not realized that. We only look into the satisfaction moment, the moment which you experience and you give it to desire. But that's the right thing. Untold misery to you. That satisfaction which is a moment, it lasts only for a moment. It arrives and passes away. That has created a mental picture which will lead to further trouble. But on the other hand, if you really still understand what you desire is doing, and create a frame of mind not to permit this desire to deceive you, but to resist this desire and protect yourself from activities of desire, you will be a very, very safe, sober person, performing your activities normally as any human being should perform. Beautiful 100%. Because there is no desire mixed with the activity. You are not performing those activities as your duty because desire is something you know. So really, really understand your functions and you perform those functions correctly, truly, and with a realistic understanding. Therefore, brothers and sisters, desire, don't get caught in desire. Don't be a slave to desire. The expressive of the guru in all this, again, his father, he truly attached his desire and showed you a way to get rid of desire by being mindful. Mindful of what? Mindful of the objects that are the subjects of your attachment, of your sense basis. Mindful of those. What is the mindfulness of those objects? Of the vision, of the hearing, of the smelling, of the tasting, of the contacting, and also of thinking. Mindful that they are all subject to constant change, that there is no one moment where they enjoy any satisfaction. Constant change, unsure, impermanent, impermanent, impermanent. If something is impermanent in the nature of constant gaining, what is there in that as assumptions, as something wholesome, something satisfying, nothing. And also if it is subject to such a thing, there is no continuity in that object. Therefore, these are realistic truths, brother, which would reveal to us in this attainment, this is the Buddhahood. And mindful enough, mindfulness is the answer to get rid of desire. Mindfulness helps you to get rid of desire. And that mindfulness to help you to get your desire is the mindfulness of the realistic aspects and objects that you see through your sense spaces, or that you experience through your sense spaces. If you are mindful of those objects, then there is a natural resistance created in you not to be misled by what you see, what you hear, what you smell, what you taste, what you contact, and what you think. Because realistically, mindfulness tells you, be careful, all those are impermanent, unsatisfactory, and consistent to non-continuity. Therefore, brothers and sisters, to end my discussion on the subject of desire,
I am grateful to you for giving me this opportunity of addressing the Buddhists of this area, at least on two occasions, and encouraging you to pursue the path shown by Buddha for the attainment of Nibbana. I emphasize the fact that this path is a very clear path, a practical path which every one of us can easily follow and achieve the result. It is not a path as one thinks, it's impracticable. It is something which can be practiced by you. And Buddha has clearly shown a clear way to do it. After all, we have all kinds of defilement in us. But Buddha only expected you to do one thing, get rid of desire. Because this is this desire that ultimately leads you to the creation of birth to come. It is a desire that pushes this consciousness from one birth to another. But that is not done, this consciousness doesn't have the ability to, let's say, be born again in another birth. It is this desire. Tanna pachya upadana rasyam, upadana pachya bhavo, becoming, bhava pachya jati, this becoming nature of the mind that creates another birth of a thought. You see, it is continued like that. They are brothers and sisters. That it is brilliant. If I can be of any help to you, I am at your disposal, but there are certain restrictions one has to consider. If you can overcome those restrictions, certainly I shall come to your assistance and guide you so that many of you will attain the path and ultimately liberate yourself from this cycle of birth. May you all achieve a good path. Thank you very much. Any questions you wish to ask?
Yes, one, and talk to you this month so that everybody can benefit from your session.
You are very ably explained to us and very clearly how what are the cause of desire and how to get rid of it. Could you also explain to us what is right thoughts in the Noble Eightfold Path? Those are supposed to be thought sources. You have already told us that thought creates desire and body desire, how to set them. But in the Noble Eightfold Path, it's also right thought. What is the difference?
That's a very good question. If thought promotes desire, how could one stop the creation of thought? I think I explained this clearly to you yesterday. The path we follow is finally the stopping of the creation of random thoughts in our mind.
That doesn't mean the same thing, because you stop the random thoughts that you create in the mind as habitually done by you, would temper your, let's say, using your sense spaces in the way of creation of thought and then enabling you to experience, go through that experience. No, it doesn't happen. These additional thoughts are thoughts that we have got used to creating in the way of a habit. Now we are going to break that habit. How are we going to do it? We help you to strengthen your mind in the way of developing concentration after the first absorption, second absorption, third absorption, fourth absorption. Now your mind is strong. It is concentrated mind. Then after you have reached that skill in your mind, we divert you to the practice of vipassana, that is insight knowledge. There we lead you to the pit of the point, such as that you are something through in the attainment of sinnesses, that is sakkāya ditthi, the false belief that you have in you, that they are the being in you. This we help you to get rid of by analyzing the activities of your body and mind. You find that this body cannot perform any life unless it is resisted by the mind. This creates a new impression that there is a body and the mind, but there is no author to our activities. There is no individual creating these activities. It is the mind that directs the body to perform that and the body perform those acts. In addition to this realization, we ask you to analyze all your activities as cause and effect. That further confirms that the that there is no order as such who commit acts in you, but they are all the result of cause and effect. That enables you to get rid of sakkaya, which is a false belief that you have a person within you as a being. The next fetter that one has to get rid of is doubt. Doubts about Buddha, about the Dhamma, about the Sangha. When these developments take place in you and your mind is very sharp now, you begin to get rid of these doubts. Because the realization itself plants in you the confidence that what you are following is a true path. Therefore, you get rid of that doubt. And the other factor is believing in what other religions perform, because you have no perfect understanding of what you are doing as a Buddhist religion. And you tend to go after other practices too. And once you realize that you are now following a true path, and you are confident that you are developing along that path, you begin to get rid of those practices one by one. Therefore, the three factors that obstruct you from entering the stream, one of creating within you that there is a being in you in the way of sakkāyavṛtti, creating a doubt about the dependent and the other eight factors about which you have made a doubt like kamma and patya-samuppāda, that's of dependent origination, etc. That also you clear once you know the Dhamma. And the last two practices you are used to because you have no confidence in the religion you are following, the Buddha's path. Therefore, you sought the assistance of other practices also for you to get along in life. You give up those all. These three factors you get rid of, and then you gain the ability to enter the stream. Now you are an Aryan, a noble person who has entered the stream. You are also a person who has a very strong mind. Having developed the samadhi, the development of absorption in you. Now this sense is there. Now with that sense, we will resist the creation of random thoughts in us. We are watchful after that of what is happening within us. The entire attention is now diverted to your reaction within. And you see a thought arises. You analyze that thought as an illusion. Hold before that. We normally give certain discourses to the aspirants to educate them in the Dhamma, especially in the creation of the five aggregates. How five aggregates, which is an illusory picture, created in every thought you create in your mind. That, of course, this aspirant should, by that time, clearly know how it occurs. Therefore, we analyze every thought as an illusion, as a creation of the consciousness, and give no value to that thought. And this is a thought. Likewise, in watchful of every thought that is occurring in him, giving no encouragement to the consciousness to create more and more thoughts, and you adjust them, accepting that. That is completely now discontinued. There is no acceptance here. Now there is always resistance in the way of making the consciousness realize that what it is doing is the wrong thing. This thought of discouragement ultimately leads the consciousness producing less than this thought. That is the vipassana, inside method of getting rid of thought. There are three sutras in Sanghita Nikaya which refer to getting rid of thoughts and making your mind silent. But they do not refer to a method. There is also another sutra in the Madhya Nikaya which refers to getting rid of thought and keeping the mind silent, but they refer to a very forceful method of practicing 5 days of doing it. But we found that this system was perfectly sober. And it doesn't create any unneeded reaction. Because you are trying to convince the consciousness that the consciousness is doing the wrong thing, creating unneeded random thoughts. After the consciousness creates a thought to help function, see, hear, smell, that sort of thing. Six sensations function on the creation of that thought. That reaction. But beyond that, the other thought that the consciousness is used to practicing as a habit, we are now attacking the habit and pulling the consciousness that habit is the wrong habit. By reasonably making convincing the consciousness that it creates an illusion picture as a result of those random thoughts. And this is my little experience has shown to us that you will be reducing the number of thoughts that you create. And once you have reduced that number to about 50%, you just have to realize with your successes that you desire as that amount of that force in it now is a mild desire, because you have completely, let's say, reduced 50% of the desire first as a result of non-creation of thought. Desires not being driven by the creation of random thoughts. No thoughts are created and thereby the desire is not set. And the desire is not getting, it's not a freedom. Desire becomes weaker and weaker. And it comes to a stage where the desire but it comes to 50% of its sensitivity in the world, not being set by random thoughts, you will be in a position to enter the one eternal state. And further insight knowledge develops within you, analyzing every thought that occurs as the five aggregates created by the mind, which is an illusory picture, creating a being in you, all that is, let's say, practiced by you in the way of vipassana, insight knowledge. And when this continues further and further and further, you come to a stage, brothers and sisters, you can keep your mind completely free of thinking. No thoughts occur. Absolutely no thoughts occur. Thereby don't think or be under wrong impression that you can, you cannot think, you can think. Also at the same time, if any sense base is going to be active in the way of confronting itself with the sense object, a thought also can be created without any obstruction at all. Those performances with the consciousness that will be performed, those things are continued in the same manner. But the additional work if the consciousness is now used in the way of performing a habit, you are knocking that habit completely out of the consciousness by obstructing that habit, by making the consciousness realize the manner it is maintaining this habit, and that habit, the habitual action, the part of the consciousness is absolute and illusion and nothing else. This is how we reduce the way of consciousness. Sounds to be a very effective attack. We have even here sisters who have reduced their thinking to the minimum. We have among us sisters who have reduced their thinking to the minimum, or almost to a stage that no unnecessary thoughts are created in their mind. And they are beyond that stage, they reach the height, the stage of liberation, and there are five or six nuns in the Sangamitra Arama who are liberated. And they liberated themselves as a result of following this path which we showed them. They are aware in mind without any harm being done to the mind, without any harm being done to consciousness. One can clear the consciousness of a false habit which has created in the way of creating random thoughts. Thank you very much.
Thank you, Reverend Sir. Any other questions you have to ask? I thank you for giving this opportunity to speak to you with us on this day's first mile. Suggesting the deity is a part of the merit which we have acquired. In listening to a very useful discourse, which if you practice will ultimately lead you to liberation. And that merit which we have acquired, let us offer this merit to the deity. When they part of this merit, and they be happy, and in return they will look after you, guide you, and protect you. Now with us all, chant Akasattari. Akasattari Bhummatta Divanaga Mahittika Punyantam Anumodhukva Tirangrakshan Kilesa Sasanam Akasattari Bhummatta Divanaga Mahittika Pinyantang anumodhitva tiranvaksham kudeshanam Asa sattya chabummattha divanaga mahiddhika Pinyantang anumodhitva tiranvaksham kumam paranti Hidangme natinam hotu sukhita hunti natiyo Hidangme natinam hotu sukhita hunti natiyo Hidangme natinam hotu sukhita hunti natiyo අභිවාදන සීදී සේනුත්සං වත්තා පිටායනෝ සත්තාරෝ ධම්මා වද්දන්ති ආයු වන්නේ සුඛං භයං ආයුරාරෝග්‍ය සම්පත්ති සක්ක සම්පත්ති නේරතේ අතෝ නිබ්බාන සම්පත්ති නිවාතේ සමිද්දති සිදු ක්‍රියා නිරෝගිය සුපත් වේවා මේ ඕල් ද බේබී සදන ඇසෝසියේෂන් විත් දිස් බුද්ධ සෙන්ටර් Now all the deities have association with other Buddhist centers and other places. They all have been partake of the merits we have acquired and live with the happy contented. And when they are contented, look after your devotees. They are safe and they are, let's say, life living so that they can be peaceful, they can be happy and follow the path shown by Buddha to their liberation. Thank you very much. Good night.
Brother, I just want to thank you. Maybe before the end of this session, I would like to call upon the pastor of this center, Mr. Kuya Ganha, to say a few words for our session. Mr. Kuya, please.
Venerable sir, on behalf of the Mahindrama Buddhist Temple, may I thank you very much for your discourse on tonight and the questions and answers this morning and for your blessing on all of us for showing us the way to strive further and to search deeper in ourselves to find the way to Nibbana. Immeasurable is the merit occurred, and may all of us strive even further and deeper before we dare to invite you again to come. From this time, we will invite you, we invite you not for 2 days, but longer than 2 days. But we must prepare ourselves to carry out what you have advocated, the way of the Buddha. Thank you, Reverend Sir. Thank you once again for the merit that we have acquired. Thank you once again. And to our fellow devotees, thank you for coming. Thank you for listening. Thank you for your patience. And let us strive forward and deeper. And to Sister Eugene, and to her helpers who have carried out this immeasurable deed, we thank you from the bottom of our heart. So, thank you once again, brothers and sisters. Thank you.
Mr. Sister, the Venerable Sir and our visitors from Sri Lanka will be leaving for KL tomorrow early in the morning. And so, if you are in case of any questions, you want to clear about, please don't wait too late because you are leaving right early, but it's 6 a.m. in the morning. You are leaving. Thank you. Good night.